You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
තවත් අලුත් සතියක් ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් අපි සුපුරුදු පරිදි සඳුදා දවසට සුවිශේෂීවන සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විමර්ශනය ආරම්භ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට හැම සතියකම මේ තොරතුරු අපිට වාර්තා කරන මාධ්‍යවේදී මනෝජ් උරුතියාවල සම්බන්ධ කරගෙන. මනෝජ්, අයබෝවන්.
අයබෝවන් දිලෝක්ෂි.
කාරණා කීපයක්ම ගොනු වෙනවා මේ සතිය වෙනකොට ශ්‍රී ලංකාව පැත්තෙන්. මූලිකම කාරණාව විදිහට මම ඔබෙන් සම්පූර්ණ තොරතුරු දැනගන්න කැමති කෝප් කමිටුවේ යලිත් තනතුරු පත්වීම සිදු වුණා පසුගිය සතියේදී. මේ සම්බන්ධව වන සවිස්තරාත්මක තොරතුරු?
ඔව්, සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සභාව රැඳිටුවම්පත් එක්ක පාර්ලිමේන්තුවේ සියලු කමිටු අහෝසි වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට කෝප් කමිටුවත් පසුගිය වතාවේ පාර්ලිමේන්තු සභාව අවසන් කිරීමත් එක්ක කෝප් කමිටුවත් නිලපලයෙන්ම විසිරුණා. ඒ අනුව අලුතෙන් මේ සඳහා සමාජිකයන්පත් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ කටයුත්තයි පසුගිය 22 වෙනිදා සිද්ධ වුණේ. එහිදී කෝප් කමිටුවට නව සමාජිකයින් පත් කළා. ඒ පක්ෂ පසුව තමයි කවුද ඔවුන් අතරින් සභාපතිවරයා විදිහට පත් කරගන්නේ කියන කාරණය සාකච්ඡා වුණේ. ජනතා විමුක්ති පෙරමුණ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාව කෝප් කමිටුවට ඔවුන්ගේ පක්ෂයේ නියෝජනය කරමින් සහභාගී කරා. සමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා, සුජීව සේනසිංහ, අජිත් ටී පෙරේරා, වසන්ත අලුවිහාරි, රංජන් රාමනායක, අශෝක් අබේසිංහ, ආචාර්ය හර්ෂද සිල්වා, රවීන්ද්‍ර සමරවීර කියන මන්ත්‍රීවරුන් තේරීපත් වුණා. ඔවුන්ගේ නම් යෝජනා වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරලා අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් සෙනවිරත්න, චන්ද්‍රසිරි ගජදීර, මහින්දානන්ද අලුත්ගමගේ දයාසිරි ජයසේකර සහ ජයන්ත සමරවීර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා යෝජනා කරුණා. දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරමින් මාවේ සේනාධිරාජා මන්ත්‍රීවරයාගේ නම ඉදිරිපත් වුණේ. ජනතා විමුක්ති පෙරමුණෙන් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ නම ඉදිරිපත් වුණා. පසුව ඔවුන්ගේ එකඟතා මතයි සභාපතිවරයා පත් කරගත්තේ. ලක්ෂ්මණ සිරිවරත්න මන්ත්‍රීවරයා සුනිල් හඳුන්නෙත්ති මහත්මයා ඒ සඳහා සුදුසුයි කියලා යෝජනා කළා. ඒ අනුව සියලු දෙනාගේ එකඟතාව පරිදි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා නැවත වරක් ශ්‍රී ලංකාවේ කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට තේරීපත් වුණා. ඔහු පත්වීමත් එක්ක බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන් රාජ්‍ය ආයතනවල සිදුවන වංචා දූෂණ පිළිබඳව ඔහුගේ මැදිහත් වීමෙන් යම් සොයා බැලීමක් කරයි කියන විශ්වාසයක් තියෙනවා. මේ පත්වීම සිද්ධ වුණාට පස්සේ 2017 ජූලි මාසේ 1 වෙනිදා ඉඳලා සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකන් කාල සීමාව ඇතුළේ රාජ්‍ය ආයතන 17ක් සම්බන්ධයෙන් සිදු කරපු විමර්ශනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට ඇතුළත් වෙලා තිබුණා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සිදුනාය කියන යම් ක්‍රියාකාරකම් අපටයුතුකම් පිළිබඳව. ඒ අනුව රුපියල් මිලියනයට වඩා මාසික වේතනයක් ලබන විශාල පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කටයුතු කරා කියලා මේ හරහා අනාවරණය වුණා. 192 දෙනෙක් සේවකයෝ රුපියල් මිලියනයකට වඩා පඩිගන්නා හිටියා කියලා කිව්වා. ඉතින් මේ සා විශාල පඩිගෙවල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු ලබමින් ඉන්න අවස්ථාවක තවදුරටත් ලාභ ලබන්න පුළුවන්ද කියන තර්කය මතු කරලා අපි දැක්ක හර්ෂද සිල්වා කැබිනට් නෝනා මාත්‍යවරයා ශ්‍රී ලංකා ගුවන් සේවය පිළිබඳව සකස් කරපු වාර්තාවක් අද දවසේ පාර්ලිමේන්තුවට බාර දෙනවා කියලා එතුමා සඳහන් කළා. ඒත් එක්කම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාටත් යම් චෝදනාවක් ලැබුණා. ඔහු ඊයේ දවසේ පෙරේද දවසේ දින දෙකේදීම ඊට පිළිතුරු ලබා දුන්නා. එතුමා ප්‍රවාහන අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු කාලේ ලංගම බස් වර්ගයෙන් වෙනකොට කිසියම් අක්‍රමිකතාවක් සිද්ධ වෙලා කියලා. ඒ අනුව 2013-2014 කියන කාල සීමාවේදී ඔහු බස් රථ ආනයනය කරද්දී අර බස් රථ ප්‍රමාණයකට යම් බස් රථ ප්‍රමාණයක් නොමිලේ ලබා දෙනවා. එහෙම නොමිලේ ලැබුණු බස් රථ 18ක් කළුතර දිස්ත්‍රික්කය ඇතුලේ බෙදා දීලා තියෙනවා. ඒ බෙදා දීම සිද්ධ වුණේ කොහොමද කියලා යම් ආකාරයකින් එතුමටත් චෝදනාවක් එල්ල වෙලා තිබුණා. ඉතින් ඔහු කියනවා ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්න සූදානම් කියලා. ඒ ආකාරයෙන් තමයි කෝප් කමිටුවේ කටයුතු සිද්ධ වුණේ. ඉදිරියේදී තවදුරටත් ඒ ඉදිරිපත් කරන වාර්තා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් තියෙයි. ඇත්තම සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටු සභාපතිවරයාත් පෞගිය දවසක ප්‍රශ්න කරා. කෝප් කමිටුවෙන් හොයා ගන්නවා, වාර්තා ඉදිරිපත් කරනවා, නමුත් ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ නැද්ද කියලා පාර්ලිමේන්තුවට නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් නැහැ. ඕක කමිටුවට නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් නැහැ. අපි දන්නවා බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කළා. නමුත් වාර්තාව ලැබුණා පමණයි. අර ෆුට් නෝට් එකම දාලා ඉදිරිපත් කරපු වාර්තාව. නමුත් එතනින් එහාට නීතිමය පියවර ගන්න කෝප් කමිටුවට අයිතියක් නැහැ, නීතිමය බලයක් නැහැ. ඉතින් ඔහු කිව්වේ අපි හොයලා දෙනවා. නමුත් ඊට ක්‍රියාත්මක වන නීතිය මොකක්ද කියන එක තමයි ඔහු ප්‍රශ්න කරේ.
මනෝජ්, ඔබ සඳහන් කළා මේ කෝප් කමිටුවේ පෙර සිදු කරපු වාර්තා මෙහිදී මේ සාකච්ඡාවට බඳුනුණා කියලා. ඒ වාර්තා නැවත ඉදිරිපත් කිරීමක් සිදු වුණා කියලා. දැන් ප්‍රමුඛ වශයෙන්ම අවධානය යොමු වෙලා තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ මූල්‍ය ආයතන පරිහරණ පිළිබඳව. ඊට අමතරව දැන් වාර්තා කීයක විතර එළිදැක්වීමක් එතනදී සිද්ධ වෙලා තියෙනවද?
ඔව්, ඇත්තටම රාජ්‍යාකර 17ක් සම්බන්ධයෙන් වාර්තා සිද්ධ කරපු විමර්ශනවල තොරතුරු තමයි ලබා දුන්නේ කියලා සඳහන් වුණා. නමුත් අපිට දැනගන්න ලැබිලා තියෙන දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රවාහන අමාත්‍යවරයා විදිහට කටයුතු කරද්දී මේ එල්ල කරපු චෝදනා දෙක පමණයි දැනට දැනගන්න ලැබිලා තියෙන්නේ.
පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලය රැස්වීම සිද්ධ වුණා පසුගිය අඟහරුවාදා. එතනදිත් විශේෂිත අවධානයට ලක්වන කාරණා කිහිපයක් කතාබහ වෙලා තිබුණා. ඒ පිළිබඳව එකින් එක සවිස්තරාත්මකව තොරතුරු දැන ගැනීමත් ඉතාමත්ම වටිනවා. කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රධානතම කාරණාව බවට පත්වලා තිබෙන්නේ මොකක්ද මේ කැබිනට් අමාත්‍යවරුන් අතර?
විදුලි බල මණ්ඩලයට මෙගාවොට් 100ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න අවශ්‍යයි කියලා රවි කරුණානායක ඇමතිවරයා කලින් සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා කැබිනට් සංදේශයක්. ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ වතාවේකට නිරීක්ෂණ ඉදිරිපත් කරලා තිබුණා. රවි කරුණානායක ඇමතිවරයා යෝජනා කරලා තිබුණේ ටෙන්ඩර් කැඳවලා දින 10ක් ඇතුළත විදුලිය මිලදී ගන්න අවසර දෙන්න කියලා. නමුත් මේ යෝජනාවට ජනාධිපතිවරයා නිරීක්ෂණ ඉදිරිපත් කරලා තිබුණේ සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරලා කටයුතු කරන්න කියලා, හදිසියේ එහෙම ලබා ගන්න එපා කියලා. ටෙන්ඩර් කැඳවල දවස් 21ක් ඇතුළත මිලදී ගැනීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වෙන්නේ. ඒ හින්දා ඒ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්න කියලා කිව්වා. පාර්ලිමේන්තු චම්පිකරණෝ කැමැතිවරයාත් මේ හදිසිය විදුලිය මිලදී ගැනීමේ යෝජනාවට එතුමගේ විරෝධය පළ කළා. ඔහු කිව්වේ විදුලි බල මණ්ඩලයේ පහුගිය අවුරුදු 3 බලාගාර අලුතින් හදන එක පමා කරපු නිසා තමයි මේ විදුලිය මිලට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. බලාගාර අලුතින් හදන එක ප්‍රමාද කිරීම ගැන සොයන්න කියලා තමන් 2017 ඉඳලා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරා. නමුත් ඒක ආයෙත් නිරීක්ෂණය කරන්න කියලා ඉල්ලා සිටිනවා කියලා ඔහු සඳහන් කළා. ජනාධිපතිතුමත් කිව්වේ ජනාධිපති කොමිෂන් සභාවට යොමු කරනවා මේ සම්බන්ධ කාරණා කියලා. මොකද විදුලි ඉංජිනේරුවරුනුත් දිගින් දිගටම යම් ඔවුන්ගේ චෝදනාවක් තිබුණා. ඔවුන් වෘත්තිකයන් විදිහට විදුලි ඉංජිනේරුවරුන් විදිහට ඉදිරියේ ශ්‍රී ලංකාව ඇති වෙන්න පුළුවන් තත්ත්වයකට මුහුණ දෙන්න විදුලි පරිභෝජනය පිළිබඳව යම් පුරෝකථනයක් කරලා ඔවුන් මොනවද ඒ සඳහා වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ වෙලාවට ඔවුන් ගල්ලංගුරු බලාගාර වගේ දේවල් වලට අවධානය යොමු කරලා තිබුණේ. නමුත් ජීව බලාගාරයක් ඉදිරිපත් ඉදිකරන්න තමයි රජයේ සූදානමක් තිබුණේ. ජීව වායු වලින් විදුලිය නිෂ්පාදනය කරන්න කොහොමුණත් ඒ කටයුතු ප්‍රමාද වුණා. ඉතින් මේ කාරණා නිසා තමයි ඒ අවධානයත් චම්පි කරනව කැමතිතුමත් යොමු කරලා තිබුණේ. විදුලි නිෂ්පාදන සැලසුම් පමා කරන්න හේතු වුණා කියන කතාන්දරයත් එක්ක. ඊට පස්සේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වෙලා ඉන්න බන්ධනාගාරවල ඉන්න අයගේ ලිපිකුණු අතුරුදන් වෙලා කියලා ජනාධිපතිතුමා පහුගිය සතිය උතුරේදී කරපු සංචාරයකදී ප්‍රකාශ කරලා තිබුණා. ඒ ගැන රිෂඩ් බදිවුදීන් ඇමතිවරයා ප්‍රශ්න කරලා තිබුණා. සරතාතු කෝරළ ඇමතිවරිය ඒ ෆයිල් සියල්ල තමන් සකුව තියෙනවා කියලා මරණ දඬුවම් නියම වෙච්ච 18 දෙනෙකුගේ ලිපිකුණු ජනාධිපතිතුමාට බාර දීලා තිබුණා. 18 දිනකින් 15 දෙනෙක් අභියාචනා ඉදිරිපත් කරලා තියෙනවා. 3 දෙනෙකුගේ පමණක් මරණ දඬුවම නීතිපතිවරයා ස්ථිර කරලා තියෙනවා කියලා ඇමතිතුමිය සඳහන් කළා. විශේෂයෙන් පසුගිය සතියේ සාමාන්‍ය සාකච්ඡාවකුත් තිබුණා. බරපතල ආකාරයෙන් මත්ද්‍රව්‍ය වැරදි සිද්ධ කරපු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ දේපල රාජ්‍ය සන්තක කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා මේක ප්‍රථම වතාවට සාකච්ඡා කරපු කාරණයක් නෙමෙයි. මීට කලින් සාකච්ඡා කරලා තිබුණ නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. මේවර ඒ දේපල රාජ්‍ය සන්තක කිරීම සුදුසුයි කියලා සම්බන්ධයෙන් සොයා බලන්න කටයුතු කිරීමක් තිබෙනවා. විශේෂයෙන් පාසල් ආශ්‍රිතව පසුගිය සතියේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරුණා. පාසල් මට්ටමින් මේ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා. ඉතින් මේ වයින් වලක්ව ගන්න කොහොමද කියන කාරණයට පාසල් දැනුවත් කරන්න පසුගිය සතිය පුරාම වැඩසටහන් තිබුණා. මේ අද දවසේ පොලිසිය විශාල වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට අරගත්ත ඔවුන් ජනාධිපතිවරයා දිරිගන්වන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ අත්අඩංගුවට ගත්තු නිලධාරීන්ට යම් ඇගයීමක් සිද්ධ කරන්න. මත්ද්‍රව්‍ය නිවාරණයේ පැත්තෙන් ඒ වගේ වැඩ කටයුතු කිහිපයක් සිදු වෙනවා. ඒ පිළිබඳවත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා තිබුණා දිරක්ෂි.
ඔහොඳ කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අමතරව මේ සිදු කරන්නා වූ වැඩපිළිවෙල පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යම් කිසි විශේෂිත ප්‍රවෘත්ති සාකච්ඡාවක් සිදු කරමින් මාධ්‍යවේදීන් දැනුවත් කළා. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ මත් නිවාරණ වැඩසටහන සහ විශේෂයෙන් අර ඔබ සඳහන් කරපු ආකාරයට මේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලින්ගේ දේපල රාජසන්තක කරලීමේ කාර්යාවලිය පිළිබඳව ජනතාවට හෙළි කොට සිටියා.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 24 දෙනෙක් අපි අඳුනගෙන තියෙනවා. මේ 24 දෙනාගේ මත්ද්‍රව්‍ය නිසා උපයා ගන්නා ලද දේපල රාජසන්තක කිරීම සඳහා විමර්ශන ක්‍රියාවලිය මේ වෙද්දි සිදු වෙනවා. ඒ 24න් කිහිපයක තාවකාලිකව දේපල තහනම් කරලා තියෙනවා ගරු අධිකරණය විසින්.
නව ව්‍යවස්ථාව පිළිබඳව බොහෝ සෙයින් කතාබහට ලක්වන සමයක් මේක. පසුගිය කාලවකවානුවේදී මේ නව ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය සඳහා පත් කරලා තිබුණේ කමිටුවල නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. අපි ඒ සම්බන්ධව කතා බහ කළා. මේ ඉදිරිපත් කරපු නිර්දේශ පිළිබඳව යම් මතිමතාන්තර තියෙනවා මනෝජ්. බොහෝ දෙනෙක් කියනවා මේක මේ නිර්දේශ විතරයි කියලා. අපි දැක්ක ආගමතිතුමා පවා මේ සම්බන්ධව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමක් කළා තිබෙන මේක නිර්දේශ විතරයි, මේවා සාකච්ඡා කළා අවසාන කෙටුම් පතක් විදිහට තාම සකස් වෙලා නැහැ කියලා. ඊට පස්සේ සුමන්තිරන් මන්ත්‍රීවරයා TNA පක්ෂේ මේ සම්බන්ධව සිදු කෙරුණු යම් රූපවාහිනී සාකච්ඡාවකදී සඳහන් කිරීමක් කළ තිබුණායි කියලා තවත් අතකින් වාර්තා වුණා මේක මේ කෙටුම්පත තමයි කියලා. දැන් මේ සම්බන්ධව පක්ෂ විපක්ෂ මතවාද අපි දකිනවා. මේ කෙටුම්පතක් සකස් වෙලා තියෙනවා එක කියන්නේ කියනවා එක පාර්ශවයක්. සමහරු කියනවා කෙටුම්පත තාම සකස් වෙලා නැහැ කියලා. ඇත්ත තත්වය මොකක්ද මේ සම්බන්ධව? මොකක්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වෙනකොට පවතින වාතාවරණය?
ආණ්ඩුවට දැන් කාලයක් තිස්සේ තිබුණු පොදු චෝදනාව තමයි ජනතා අදහස් විමසනවා, ජනතාව ඉදිරියට යනවා, පාර්ලිමේන්තුවට යෝජනා අරන් එනවා. මේ මොනවා කරත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා තියෙන්නේ මේක දාගන්න බැරි ප්‍රශ්නෙක තමයි මේගොල්ලෝ ඉන්නේ කියන චෝදනාව විපක්ෂයේ දිගින් දිගටම කරා. මේ වරත් අර ඔබ කිව්වා වගේ අගමැතිතුමා පාර්ලිමේන්තුවට මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරද්දී ඔබ දන්නවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවම මේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා තියෙන්නේ. ඒ අනුව අනුකමිටුවක් පත් කරලා ඒවයි වාර්තා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. එතකොට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විදිහට මේ මණ්ඩලය ගත්ත යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් හැටියට ඒ යෝජනා ඉදිරිපත් කරනවා කියලා තමයි පැහැදිලිවම අගමැතිතුමා කිව්වේ. ඔහු කිව්ව මේක කෙටුම් පතක්වත් වෙනයම් කාරණයක්වත් ව්‍යවස්ථාවක්වත් නෙමෙයි, මේ යෝජනා විතරයි. මේවා හොඳ දේවල් තියෙන්න පුළුවන්, නරක දේවල් තියෙන්න පුළුවන්, නරක දේවල් ලයින් කරමු, හොඳ දේවල් ඉස්සරහට අරගෙන යමු කියලා පැහැදිලිව අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී එදා විවාදයේදී ඒ අදහස කිව්වා. නමුත් අර ඔබත් කිව්වාගේ සුමන්තිරන් මන්ත්‍රීවරයා එක්තරා අවස්ථාවක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත කියන වචනය ඔහු පාවිච්චි කරලා තියෙනවා. මොහුත් කිව්වා එනම් මේ ආණ්ඩුව බොරු කරන්නේ, මේ ව්‍යවස්ථාව දැනටම හදලා තින්නේ, මේක කෙටුම්පත් කරලා තින්නේ, යෝජනා කියලා කිව්වේ බොරු කියලා යම් ආකාරයකින් චෝදනා කීපයක් කරා. පහුගිය දවසක කොළඹ දෙමළකොඩ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් විවෘත කරන අවස්ථාවක් තිබුණා. එහිදීත් අවසාන වශයෙන් අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ රට බෙදන වැඩ මං කරන්නේ, රට බෙදන්න මට වැඩක් නෑ, මට අවශ්‍ය වෙලා තියෙන මුළු ඉන්දියන් සාගරයේම කොළඹට එකතු කරන්න කියලා කිව්වේ. ඔහුට ඕන වෙලා තියෙන්නේ ආර්ථික වශයෙන් රට දියුණු කරන්න විතරයි කියලා. කොම්නත් මහින්ද රාජපක්ෂ මහත්මයා යම් ප්‍රකාශයක් කරලා තිබුණා මාධ්‍ය නිවේදනයක් තුළින්. ඔහු කිව්වා මේ ව්‍යවස්ථා යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පස්සේ රටේ ඒකීයභාවයටත් බුදුදහමටත් හිමි කැන පිළිබඳව පමණක් ආණ්ඩුව කතා කරත් මේ පිළිබඳව සුපරීක්ෂාකාරී වෙන්න ඕන කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ ලියවිල්ලෙන් ඒ නිවේදනයෙන් සඳහන් කරලා තිබුණා. ශ්‍රී ලංකා විනාශ කරන්න ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථා කෙටුම්පත කියන නමින් තමයි මේ නිවේදනය මාධ්‍යයට ඉදිරිපත් කරලා තිබුණේ. ඒකීයභාවයත් බුදුදහමත් ගැන ඉදිරිපත් කරලා තිබෙන විකල්ප වගන්ති වල කේවල් කිරීමේ උපක්‍රමයක් විදිහට තමයි ඔවුන්ම මේක ඉල්ලාස් කරගෙන ව්‍යාජ නම්මිශීලී බවක් පෙන්වන්න කටයුතු කරලා තියෙන්නේ. ෆෙඩරල් පාලන ක්‍රමය දිනා ගන්න එක තමයි, දිනා දෙන එක තමයි ඔවුන්ගේ සැලසුම් වෙලා තියෙන්නේ. මේ වගේ කාරණා අන්තර්ගත කරලා තිබුණා. අර එහෙම කියන්න හේතුවකුත් තිබෙනවා. අපි දන්නවා අර දෙමළ වචනේ ඔරුමිත්ත නාඩු කියන වචනේ සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනට වැදගත් කරලා පස්සේ දෙමළ ජාතික සංධානයත් එකද වුණා. ආණ්ඩුවත් කිව්වා ඒ සිංහල ඉංග්‍රීසි සහ දෙමළ කියන පිටපත් තුනටම ව්‍යවස්ථා තුනටම ඒ කිය කියන වචනය දානවා කියලා. ඉතින් මේ සියල්ල එක තමයි මේ මෙතුමත් කියලා තිබුණේ යම් නම්මිශීලී බවක් පෙන්වුවට ඒ හරහා ෆෙඩරල් ලක්ෂණ තියෙනවා කියලා අපි පසුගිය සතියේ කතා කළා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කිව්වා ඔහුගේ ලිඛිත සාක්ෂි තියෙනවා දෙමළ ජාතික සංධානය මේ කියන ඒකීය භාවයක් නෙමෙයි ඉල්ලන්නේ, උන්ට ෆෙඩරල් රාජ්‍යයක් දිනා ගැනීමේ අවශ්‍යතාව තියෙනවා කියලා කිව්වා. ඉතින් මේක දෙනකන් අපිට කියන්න බෑනේ, පක්ෂ විපක්ෂ කණ්ඩායම් දෙපැත්තට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. හැබැයි දෙමළ ජාතික සංධානය කොයි මොහොතකවත් කියලා නෑ ප්‍රසිද්ධියේ ඔවුන්ට මේක ෆෙඩරල් කරන්න ඕන කියලා. ඔවුන් දිගින් දිගටම කියන්නේ සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා වෙන්න පුළුවන්, සම්බන්ධන මන්ත්‍රීවරයා වෙන්න පුළුවන්. ඔවුන් දිගටම කියන්නේ අපිට වෙනම රාජ්‍යයක් ඕනේ, අපිට වෙන් වෙලා යන්න ඕනේ, අපිට ඕනේ ඒකේ රාජ්‍යයක් තුළ බලය බෙදීම පමණයි කියලා. ඉතින් මේ හරහා තමයි ව්‍යවස්ථා කතාව දැන් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලා තියෙන්නේ. කොහොම වුණත් ප්‍රායෝගිකව මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න හෝ කිටුම්පතක් විදියට අරගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ හේතු තුනෙන් දෙක බහුතරයක් ලබා ගන්න ඕනේ. ඉතින් ඒ තුනෙන් දෙක හම්බ වෙන්නේ නැහැ කියලා බොහොම පැහැදිලි. ඒ හින්දා ඊළඟ ඡන්දයක් දෙනලා එන ආණ්ඩුවකින් තමයි මේ ව්‍යවස්ථාව අරගෙන ඉන්නේ. කොහොම වුණත් ඉතින් මේ අරගෙන ආපු යෝජනා එහෙට මෙහෙට දෙපැත්තට දමමින් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය තර්ක විතර්ක ඉදිරිපත් කරගෙන ඉන්නවා මේ වෙලාවේ.
ඔව්, අර ඔබ සඳහන් කරපු ආකාරයට මනෝජ්, මේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නැති හින්දා මේක වෙන එකක් නැහැ කියන කතාව නිකන් ව්‍යංගාර්ථයෙන් කියනු ලැබුවා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. පසුගිය සතියේදී කළුතර ප්‍රදේශයේදී පැවති එක්තරා උත්සවයකට සහභාගී වුණාට පස්සේ මහතා මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් හෙළිදරව් කර හිටියා. තුනෙන් දෙකක බලයක් නැත්තම් කරන්න බෑ, මේක බොරු බියක් කියන වගේ තමයි අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළ හිටියේ. මේ ආකාරයේ
දැන් මොකද්ද කියන්නේ, අපි රට බෙදෙනවලු, අලුත් ව්‍යවස්ථාවකුත් ගේන්න. ව්‍යවස්ථා හදන එක මගේ අතේ නෙමෙයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙය එකඟ වෙන්න ඕනේ ව්‍යවස්ථාව හදන්න. ව්‍යවස්ථාව කෙටුම් පදක් නෙමෙයි දීලා තියෙන්නේ. තුනෙන් දෙකක් තියෙනවා නම් විතරයි ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්. ඒත් අපි මෙතන සාකච්ඡා කරා. පළවෙනි වතාවට හැම පක්ෂයක්ම ඒකීය රාජ්‍ය පිළිගන්නවා. මේක හොඳද නරකද? ඒක අපි කළා තියෙනවනේ. මේ රටේ ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ, සංශෝධනය කරන්නේ පාර්ලිමේන්තුවයි ජනමත විචාරණය. වෙන කවුරුවත් නෙමෙයි. ඒ ව්‍යවස්ථාවෙන් පුළුවන් පළාත් සභාවලට, මහනගර සභාවලට බලය ලබලා දෙන්න. ඒකනේ අපිත් කියන්නේ.
හොඳයි, දැන් ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වගේම මේ ඉදිරි මැතිවරණය මොකක් වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් උත් පක්ෂ විපක්ෂ මතවාද තියෙනවා. අපි ගිය සතියේත් මේ සම්බන්ධව පුළුල්ව කතා බහ කළා, විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ඒ වෙනකොට පළ කරලා තිබුණු අදහසත් එකතු කරගෙන. දැන් ජනාධිපතිවරණයක් පැවැත්වේද, මහමැතිවරණයක් පැවැත්වේද, නැත්නම් පළාත් සභා මැතිවරණයක් පැවැත්වේද, විවිධ පක්ෂ විවිධ මතවල සිටින්නේ. මේ සතිය වෙනකොට මේ ඉදිරි මැතිවරණේ කුමක් වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් කොයි වගේ තැනකටද ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරා?
ඔව්, නවීන් දිසානායක මැතිවරයා පහුගිය සතියේ ප්‍රසිද්ධියේ කිව්වා ඔවුන් ඊළඟට යන්නේ ජනාධිපතිවරණයකට. ඒකට හේතුව තමයි බලයේ ඉන්න පක්ෂයේ විදියට ඔවුන් කවදාවත් පරදින්න ඡන්දේ තියන්නේ. අපිට දිනන්න ලේසි ඡන්දෙට තමයි අපි යන්නේ. ඒ හින්දා අපි තියන්නේ ජනාධිපතිවරණය, හින්දා ජනාධිපතිවරණයකට සූදානම් වෙන්න කියලා ඔහුගේ පාර්ශවයෙන් ඔහු සඳහන් කළා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිගින් දිගටම කියන්නේ පළාත් සභා ඡන්දය තමයි තියන්න ඕනේ. පළාත් සභා හයක දැන් මෙවකට කල්ලිකුත් වෙලා තියෙන. ඒ හින්දා පළාත් සභා ඡන්දය ලබා දෙන්න කියන ඉල්ලීම ඔවුන් කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් රජයට බල කරලා ඉදිරියේදී උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම් වෙනවා කියලා දයසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කිව්වා. ඉතින් පළාත් සභා මැතිවරණය කල් නැතිව ලබා ගන්න, ඉක්මනින් ලබා ගන්න පාර්ලිමේන්තුවට කල් තැමීම විවාදයක් ඉදිරිපත් කළා පසුගිය සතියේ විපක්ෂය. නමුත් අතරමඟ පාර්ලිමේන්තුව කල් දැම්මා පෙබරවාරි මාසයේ 5 වෙනිදාට. හේතුව ඝනපූර්ණය නැති නිසා අවස්ථා තුනකදී පාර්ලිමේන්තුවේ සභාවේ සීනුව නාද කරා ඝනපූර්ණය නොමැති වෙච්ච නිසා තුන්වෙනි අවස්ථාවෙත් නිවැරදි ඝනපූර්ණය ලබා ගන්න හැකියාව ලැබුණේ නැහැ. මන්ත්‍රීවරුන් 18 දෙනෙක් පමණයි පාර්ලිමේන්තුවේ ඉඳලා තිබුණේ. රජයේ නියෝජනය කරන රජයේ පාර්ශවයෙන් කිසිම ඇමතිවරයෙක්වත් හිටියේ නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරයෙක් පමණයි පාර්ලිමේන්තුවේ හිටියේ. ඔහු හැරෙන්න වෙන කවුරුත් හිටියේ නැහැ. ඉතින් ආණ්ඩුවට ඒ අනුව මේ සම්බන්ධයෙන් නුවමනාවක් නැහැ කියලා විපක්ෂය චෝදනා කරා. ආණ්ඩුවත් පෙරලා කිව්වේ විපක්ෂයට මේ ඡන්දය ලබා ගන්න ඕන නම් යෝජනාවක් අරගෙන එන්නවා නම් අඩුතරමේ තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමවත් පාර්ලිමේන්තුවේ තියාගන්න ඕනේ, ඝනපූර්ණේ තියාගන්න ඕනේ, ඒ වමනාවක් නැතුව බොරුවට ගෙන අපි යෝජනාවක් කියලා කිව්වේ. කොහොමුණත් ඒ හරහා පේන්නේ විපක්ෂය උත්සාහ කරනවා පළාත් සභා ඡන්දය ලබා ගන්න, ආණ්ඩුව උත්සාහ කරනවා ජනාධිපතිවරණයකට යන්න. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකයෝ නම් කිරීමේදී දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පසුගිය සතියට කලින් සතියේ කිව්වා ඔබ සූදානම් නම් මම සූදානම් කියලා. ඒකට ප්‍රතිචාර දක්වලා මහ ඇමතිවරු දෙන්නේ සමා වෙන ආණ්ඩුකාරවරු දෙන්නේ මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එනවා නම් ඔහුට සහයෝගය ලබා දෙන්න යම් ආකාරයකින් සූදානම් කියලා කිව්වා. මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරතුමා සහ ේශල ජයරත්න ආණ්ඩු කරතුම පක්ෂයකතු වෙලා ගන්න තීරණයක් එක්ක ගොඩා රාජපක්ෂ මහත්මය නොන ෝට සයෝග ලබා දෙන්න සූදානම් කියල තමයි කිවේ එක්සත් ජාතික පක්ෂයට අපි දැක් මහින්දනන් දරත්තුමගේ මන්ත්‍රීවරය ගිල්ල දික්රනවා අපේ අපේක්ෂකව ගැන හෙවට එක්සත් ජාතික පක්ෂය දැන් අපේක්ෂක පස් දෙනෙක් ළඟ හිර වෙලා තියෙන නැවතිලා තියෙන්නේ එක කණ්ඩායමක් කියනවා සජිත් ගේන්න කියලා තව කණ්ඩායමක් කියනවා රනිල් ගේන්න කියලා තව පිරිසක්ේ දෙන්නවන මේ කරුගේන්න කියන පාටලේ කියන මමයි ජනාධිපති අපේක්ෂකය කියලා රාජ්‍ය දෙමතිවර හිටන් ඉන්න මමයි ජනාධිපති අපේක්ෂකවරයා කියලා යනුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරු පස් දිනක් ළඟ කියලා වෙලා ඉඳලා විපක්ෂයට චෝදනා කරනවා ඔබට අපේක්ෂකයෙක් නැහැ කියලා තර්කයේ වැරදි කියන අදහසින් මහින්ද ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ යෝජනාවක් ගෙනාවා. ඉතින් දෙපැත්ත තර්ක කරගෙනමින් ඉන්නවා. කලින් කිව්වා වගේ ආණ්ඩුව ඉල්ලනවා ජනාධිපතිවරණයත් විපක්ෂය ඉල්ලනවා පළාත් සභා ඡන්දයක් ඉදිරියේදී ලබා ගන්න ඕන් උද්ඝෝෂණ කරනවා කියලා කියනවා. කොහොමුණත් තාම මැතිවරණයක් තියන්න සූදානමක් පේන්නේ නැහැ.
ඔව් දැන් ඔය ආණ්ඩුවත් විපක්ෂයත් අතර ජනාධිපතිවරණයේද මහමැතිවරණයේද පළාත් සභා ඡන්දයේද කියන කාරණාව සම්බන්ධයෙන් මේ මත ගැටුම් ඇති වෙන යන කාලවකවානුවකදී විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් පසුගිය සතියේදී සිදු කරපු අදහස් දැක්වීම් කිහිපයක් එකතු කරගන්න මම කැමැති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වත්මන් මහලේකම්වරයා දයාශ්‍රී ජයසේකර චෝදනාමුඛයෙන් කතා බහ කළා. එක්සත් ජාතික පක්ෂය කියන විදිහට ඔවුන්ට ඕන ආකාරයකට ජනාධිපතිවරණයක් තියන්න බෑ. ඒක තීරණය කරන්නේ මැතිවරණ කොමිසම කියලා.
එක්සත් ජාතික පක්ෂ මහලේකම්තුමා ඇවිල්ලා කියනවා අපි දැන් පළාත් සභා මැතිවරණ කියන්නේ නැහැ. අපි කියන්නේ ජනාධිපතිවරණය. ඒක කොහොමද ඒගොල්ලෝ මහමැතිවරණ පළාත් සභා මැතිවරණ ජනාධිපතිවරණ කියලා තීරණය කරන්නේ? මැතිවරණ දිවීමේ ක්‍රියාදාමයේ සාක්ෂාත් කරන්නේ මැතිවරණ කොමිසම සභාව මිසක දේශපාලන පක්ෂයක් නෙමෙයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියනවා දැන් පාර්ලිමේන්තු සභිකයන් විදිහට තීරණය කරන්න පුළුවන් මැතිවරණ දෙකක් පිළිබඳව විතරයි. ඒ තමයි පාර්ලිමේන්තු මැතිවරණය 3-2 ඡන්දයකින් සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසිරුවා හැරලා, එහෙමත් නැත්නම් අනිකුත් පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණය පිළිබඳව තීරණය කරන්න පාර්ලිමේන්තු සභිකයන්ට අයිතියක් නැහැ කියලා.
ජනාධිපතිවරණය පළාත් සභා මැතිවරණය මේවයි මගහරින්න බෑ. දැන් පළාත් සභාවෙන් මගහරින්න හද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාවා හැම වෙලාවෙම ඝනපූර්ණය අහන පිළිතුරු කතාවක් දෙන්න මගෑරි රටට වැඩ කරලා තියෙනවා නම් විශ්වාසයක් තියෙනවා නම් මැතිවරණ වලට මුණ දෙන්න. අපි ඉදිරියේදී මැතිවරණය ලබා ගැනීම සඳහා අවශ්‍ය සටන් කරන්නත් පසුබට වෙන්නේ නැහැ. අපිට පාර්ලිමේන්තුවේ කට්ටියට පුළුවන් දෙයක් තියෙනවා මැතිවරණ දෙකක් ගැන තීන්දුව ගන්න. ඒ තමයි පළාත් සභාව තියන්න පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය නම් 3-2 සම්මත කරලා ඒ මැතිවරණය තියන්නත් තමයි අපිට බලය තියෙන්නේ.
දැන් මේ විවිධ අදහස් අතර එකම පක්ෂය තුලත් තියෙන මේ යම් යම් මත ගැටුම් පිළිබඳව එළියට එනවා යම් යම් ප්‍රකාශ හරහා. දැන් ඩිලාන් පෙරේරා විපක්ෂයේ මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සඳහන මන්ත්‍රීවරයා සඳහන් කරපු අදහසකින් එවන්නකුත් අපිට ගම්මි වෙනවා.
මේන ඕනෑම මැතිවරණයක මහා සම්දානයකින් තමයි තරග වදින්නේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරු හරි පම්පෝරි ගහනවා නම් අපි තමයි පරණ පක්ෂය, ඒ නිසා අපි තමයි ලොක්කු කියලා ඒ ලොක්කන්ට සොක්ක වෙන්න වෙනවා තනියෙන් ගියෝ. පළාත් පාලන ඡන්දෙදි වැඩියෙන් ඡන්ද ගත්තේ අපි, ඒ නිසා අපි තමයි පොහොට්ටුව, අපි තමයි ඉක්මනට පිපෙන්නේ කියලා තනියෙන් යන්න ගියොත් ඒ පොහොට්ටුවත් පිපෙන්නේ නැහැ.
දැන් අපි බලමු මේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තේ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සඳහන් කරන මේ මැතිවරණ ක්‍රම වෙනස් කරගන්න ගිය වැඩින්ද තමයි මේ ඔක්කොම ප්‍රමාදයට හේතු වෙලා තියෙන කියලා.
ඡන්ද කල් දැම්මේ අපි නෙවෙයි. ඡන්ද කල් ගියේ මැතිවරණ ක්‍රම අලුතෙන් හදන්න ඕනි කියලා ඒ කාලේ ඉඳලාම අවුරුදු 2012 ඉඳලා කතා කරගෙන ආපු හින්දා එක මැතිවරණ ක්‍රමයක් හදාගන්න කල් ගියා. නමුත් ඒ මැතිවරණේ තිබ්බා. දැන් පළාත් සභා ඡන්දය හදාගන්නත් මැතිවරණ ක්‍රමයක් අලුතෙන් හදාගන්න ඕනි. ඒකට එකඟතාවක් නැහැ. ඒ නිසා මැතිවරණේ තියන්නේ නැතු ඉන්නවා. ආණ්ඩුවට කියනවා මැතිවරණේ කල් දැම්මයි කියලා.
ඔන්න එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අකිල විරාජකාරිය වසම් යම් කිසි වූ ඉඟියක් කළා පසුගිය සතියේදී. මේ ආකාරයට මේ හැමෝම එකතු වෙලා ජාතික ආණ්ඩුවක් වගේ දෙයක් පිහිටව ගැනීම කෙරෙහි යම් කිසි වූ අදහසක් ඇති වෙලා තියෙනවා කියලා එක්සත් ජාතික පක්ෂය තුළ විශේෂයෙන්ම කැබිනට් අමාත්‍ය තනතුරු සංඛ්‍යාව වැඩි කර ගැනීමත් මේකේ එක්තරා අරමුණක් කියලා තමයි ඔහු සඳහන් කළේ. ඊට පස්සේ මේක ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙන ආකාරයකුත් අපි දුටුව.
විශේෂයෙන්ම කැබිනට් අමාත්‍ය ධූර ප්‍රමාණය යම් තාක් දුරට වැඩි කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පාර්ලිමේන්තුවේ තවත් පක්ෂයක් සමග සම්බන්ධ වෙලා ඒ ජාතික ආණ්ඩුව වගේ තමයි. ඉතින් ඒක අපිට අපි බලාපොරොත්තු වෙන ජාතික ආණ්ඩුවට වඩා අර ආණ්ඩුව ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න, ඒ වගේම අපිට සහයෝගය දෙන්න ඉන්න ජ්‍යෙෂ්ඨ අය ඉන්නවා, ඒගොල්ලන්ටත් අවස්ථාවක් දෙන්න අමාත්‍ය මණ්ඩලයට යන්න.
මේ ජාතික ආණ්ඩුවක් වැනි දෙයක් බිහි කර ගැනීමේදී මේක කොහොමද ඉදිරි මැතිවරණ වලට අරගෙන යන සලකුණ එහෙම කොයි වගේද කියලා මාධ්‍යවේදීන් විමසා හිටියා මහමාර්ග අමාත්‍යවරයාගෙන් කබීර් හෂීම් මහතාගෙන්.
එක්සත් ජාතික පක්ෂය ඡන්දයකට සූදානම්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහ මේ රටේ පොදු ජනයාගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටින පෙරමුණක් නිර්මාණය කිරීම සඳහා තමයි අනිත් පක්ෂ ටිකටත් අපි ආරාධනා කරේ. ලාංඡනය ගැන දැනට සැලකිල්ලට යොමු වෙලා තියෙනවා. නමුත් තාම අවසන් තීරණයක් නැහැ. සමහර විට අපි අලියා ලාංඡනයම පාවිච්චි කරනවද නැද්ද කියලා ඒ පක්ෂත් එක්ක කතා කරන්න වෙනවා. ඒ නිසා අලුත් ලාංඡනයක් වෙන්න පුළුවන් පුළුල් පෙරමුණට.
ඔය කවුරු කවුරුත් එක එක වටව ගන්න කතා බහ කළාට අපි නම් ඒවට එකඟ වෙන්නේ නැහැ කියලා එක්සත් ජනතා නිදහස් සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කිව්වා.
එක්සත් ජාතික පක්ෂයත් සමග හවුල් සහයෝගතා පරිවාස හයිබ්‍රිඩ් කිසිම ආණ්ඩුවට නොයා යුතුයි කියන මතය අපි හිටියේ. එඳ කුමන තත්වයක් කරතේවත් ජාතික ආණ්ඩුවට එක්සත් ජාති පක්ෂයත් සමග යාමේ කිසිදු අවස්ථාවක් නැහැ.
ඒ වුණාට මුස්ලිම් මක්කල් පක්ෂයේ නායක බදියුදීන් මහතා නම් ඒකට කැමැති බව තමයි අපිට පෙනියන්නේ.
ඒ වගේ එනවා නම් මට සතුටක්. ඒ වගේ ඔක්කොම එකතුවලා ජාතික ආණ්ඩුවක් පිටවලා මුළු ලංකාවම අපි සංවර්ධන කරලා අපි ජීවනෝපාය තත්ත්වය දියුණු කරලා අපේ ආයෝජනය වැඩි කරගන්න අපි ඔක්කොම එකතුවලා ජාතික ආණ්ඩුවක් පිටවන එක තමයි හොඳම වැඩක්.
හැබැයි JVP එක නම් අකමැති. ලාල්කාන්ත මන්ත්‍රීවරයා ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමක් කළා.
එක්සත් ජාතික පක්ෂය සමග හෝ මහින්ද රාජපක්ෂ රජතුමා සමග හෝ අපි සූදානම් නැහැ ජාතික ආණ්ඩුවකට හෝ ඒගොල්ලොත් එක්ක සන්ධානයකට හෝ පෙරමුණකට. මොකද අපි ඒවා කරලා නාලා ඉන්නේ. අපි ඉතිහාසය ඒවා කරලා බැලුවා මේගොල්ලොත් එක්ක යමක් කරන්න පුළුවන්ද කියලා. ඉතාලම පැහැදිලිව බෑ. අපේ පක්ෂයේ කෙනෙක්ව අපි ඉදිරිපත් කරනවා රනිල්ල මෛත්‍රීල මහින්දලාට විරුද්ධව.
ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ පැවතුණු දේශපාලනික තොරතුරු අතරට තවත් විශේෂිත තොරතුරක් එකතු වෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකවරු කිහිප දෙනෙකුගේ මාරුවීම් සිදු වුණා පසුගිය සතියේදී. මම මුලින්ම දැනගන්නට කැමති මනෝජ්, ජනාධිපතිවරයා මේ දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙනස් කරන්න තීරණය කළේ ඇයි කියලා.
ඔව්, ඒකට ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ වගේ දිස්ත්‍රික්කයකට නායකත්වය දුන්නු පියසේන ගමගේ මන්ත්‍රීවරයා දැන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් පොහොට්ටුවත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියට සාමාජිකත්වය ගත්තේ නැහැ කියලා කිව්වට ඍජුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවර්ධන වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට ඔවුන් මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඒ කණ්ඩායමත් එක්ක කටයුතු කරන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොට නැගී නියෝමනාවක් දාසිරි ජයසේකර මහලේකම්වරයා ජනාධිපතිතුමාටලු කණ්ඩායමට තියෙනවා. එතකොට පොහොට්ටුව ළඟ ඉඳලා පොහොට්ටුව ප්‍රවර්ධනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න බැරි නිසා තමයි මේ යෝජනා ඉදිරිපත් කරලා අලුත් දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කරලා තිබුණේ. අපි දැක්කා දුමින්ද දිසානායක සහ නිමල් සිරිපාලද සිල්වා කියන දිස්ත්‍රික් නායකයින් වෙනස් කරලා තිබුණේ නැහැ. නමුත් ගාල්ලේ පීසෙන ගමගේ මන්ත්‍රීවරයා වෙනුවට ශාන් විජේලාල්ද සිල්වා දකුණු මහැමතිවරයාට දිස්ත්‍රික් නායකකම හිමි වෙලා තිබුණා. කොළඹ නායකත්වයේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාට හිමි වෙලා තිබුණා. ගම්පහ ලසන් තලගියවන්න මන්ත්‍රීවරයාට, කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයේ දෑසිරි ජයසේකර මන්ත්‍රීවරයාට, හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකත්වය මහින්ද අමරවීර මන්ත්‍රීවරයාට, කළුතර දිස්ත්‍රික්කයේ නායකත්වය මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයාට, මහනුවර දිස්ත්‍රික්කයේ නායකත්වය SB දිසානායක මන්ත්‍රීවරයාට සහ කෑගල දිස්ත්‍රික්කයේ නායකත්වය රංජිත් සියඹලා පිටී මන්ත්‍රීවරයා විදිහට දිස්ත්‍රික් නායකයින් පත් කරලා තිබුණා. ඉතින් ඔවුන් මේ දිස්ත්‍රික් නායකින් පත් කිරීමෙන් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ ස්ථානයෙන් එළියට ඇවිල්ලා මාධ්‍යයටත් කිව්වේ ඉදිරි මැතිවරණයකින් ජයග්‍රහණය කරන්න ශක්තිමත් සන්ධානයක් කණ්ඩායමක් ගොඩනගා ගැනීමේ අදහසින්, පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ අදහසින් තමයි මේ හුවමාරු වීම සිද්ධ කරේ කියලා ඔවුනුත් සඳහන් කළා.
අපි පසුගිය සතියේ සඳුදා දවසේ මේ වැඩසටහනෙන් කතා බහ කළා. ඒ වෙනකොට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නිරත වෙලා හිටිය පිලිපීන සංචාරය පිළිබඳව. ඊට පස්සේ මේ සතියේ සඳුදා අපි නැවත වතාවක් හමු වෙනකොට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් සංචාරයක නියැලුණා. ඒ තමයි සිංගප්පූරු සංචාරය. මේ සංචාරය තුළදී ජනාධිපතිවරයාගේ විශේෂිත අවධානයට ලක්වුණු කාරණා මොනවද?
විශේෂයෙන් මත්ද්‍රව්‍ය උදුර සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ජනාධිපතිවරයා සමග පවත්වපු සාකච්ඡාවකදී අවධානය යොමු කරලා තිබුණා ශ්‍රී ලංකාවත් සිංගප්පූරුවත් අතර තියෙන මේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරගෙන ඉදිරියට යාම ගැන, වගේම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා සිංගප්පූරු ජනාධිපතිවරය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල ඇගීමකට ලක් කරලා තිබුණා. ඒත් එක්කම තවත් ප්‍රධානම කාරණයක් තමයි සිංගප්පූරු ගිවිසුම. ඒක පහුගිය දවස්වල යම් කතාබහට ලක් වුණු කාරණයක්. මේක කැබිනට් එකට දාලා දනුමැතිය ලබා ගත්තේ මේ තියෙන අහිතකර දේවල් මොනවද දීර්ඝ කාලිනව ශ්‍රී ලංකාවට අවාසි කියලා සාකච්ඡා කරන්නේ. ජනාධිපතිතුමා කිව්වා ශ්‍රී ලංකාවත් සිංගප්පූරුවත් අතර මේ ඇති කරගෙන තියෙන නිදහස් වෙළඳ ගිවිසුම සකසද්දී ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් යම් ආකාරයකින් අඩුපාඩු සිදු වෙලා තියෙනවා, ඒ සඳහා සංශෝධන අරගෙන එන්න කටයුතු කරනවා කියලා එතුමා සඳහන් කළා. ඒත් එක්කම මේ සංචාරයේදී එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනයක් ජනාධිපතිතුමා තමයි සිද්ධ කරේ. ඒ අතරේ තවත් වාර්තා වෙනවා මේ මහ බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක් වෙලා ඉන්න මහබැංකුවේ ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍ර ඔහු සිංගප්පූරුවේ ඉන්න නිසා නීතිමය කටයුතු වෙනුවෙන් ඔහුව ශ්‍රී ලංකාවට ලබා දෙන්න කියලත් යම් ආකාරයකින් ඉල්ලීමක් කරා කියලා සඳහන් වෙනවා. දැන් ඒක හේතුවක් කරගෙන වෙන්න පුළුවන් ඊයේ දවසේ නිශාන්ත මුතුවෙට්ටිගම මන්ත්‍රීවරයාත් මාධ්‍යයට සඳහන් කළා බලාගෙන ඉන්න ඉදිරියේදී අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ නීති හමුවට එයි කියලා ඔහුත් සඳහන් කළා. ඉතින් මේ ඉල්ලීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. මේ සියල්ල සමග සිංගප්පූරු සංචාරය නිමා කරලා පසුගියදා නැවත ජනාධිපතිතුමා ලංකාවට ආවා.
ඔව්, දැන් අර සිංගප්පූරු ගිවිසුම සම්බන්ධව සිදු කරපු සාකච්ඡාවේදී, ඒ කියන්නේ ගිවිසුමේ සංශෝධන ඇති කරන්න සාකච්ඡාවක් සිද්ධ වුණා කියන කතාව ඔප්පු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා දායසිරි ජයසේකර එක්තරා අවස්ථාවකදී ජනතාව අමතමින් මෙන්න මේ ආකාරයට ඒ පිළිබඳව කරපු හෙළිදරව් වෙනත් අද සාකච්ඡාව අවසාන කරන්නට සිදුවන්නේ ටිකක් කනගාටුදායක ප්‍රවෘත්තියක් සමගින්. මේ ගෙවිල ගිය සතියේදී අපිට වාර්තා වුණා බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී කටයුතු වල නිරත වෙලා හිටියේදී ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කිහිප දෙනෙකු මිය ගියා කියලා තවත් කිහිප දෙනෙක් තුවාල ලැබුවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකාවට කොයි විදිහෙන්ද තොරතුරු වාර්තා වෙලා තිබුණේ කියන කාරණාවත් විමසා දැනගැනීමට මම කැමැතියි අවසාන වශයෙන් මනෝජ්.
ඔව්, මාලි දේශයේ සාමසාධක කටයුතු වල යෙදිලා ඉන්න ශ්‍රී ලංකා හමුදාවේ රටපෙලක් ඉලක්ක කරගෙන තමයි මේ බෝම ප්‍රහාරය එල්ල වුණේ. දුරස්ස පාලකයක් ආධාරයෙන් මේ පිපිරවීම සිද්ධ කළා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ හමුදා සිබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තුන් දෙනෙක් තුවාල ලැබලා තිබුණා. යුද හමුදා පාබල රෙජිමේන්තුවේ කපිටාන් HWD ජයවික්‍රමත් යාන්ත්‍රික බලකායේ කෝපරල් SS විජය කුමාර් කියන නිලධාරීන් දෙදෙන තමයි මිය ගියේ. ඒත් එක්කම කෝපරල් MGS කුමාරසිංහ, ලාස් කෝපරල් KC පුෂ්පකුමාර සහ ලාස් කෝපරල් CHMS චන්ද්‍රසේකර කියන නිලධාරීන් තුන්දෙනා තුවාල ලැබුවා. ඉතින් මේක ටිකක් අවාසනාවන්ත සිදුවීමක් බවට පත් වුණා. මේ සාමසාධක හමුදා කණ්ඩායම් ඉලක්ක කරලා මාලි දේශයේ සිදුවන ප්‍රහාර පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාත් අන්තෝනියෝ උටරේස් මහත්මයාත් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මේ ප්‍රහාරයෙන් මිය ගිය යුද හමුදා සමාජිකයින්ගේ පවුල්වල අයට ශෝකය ප්‍රකාශ කරනවා. ඒකම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිබළුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සාමසාධක රාජකාරිවල නිරත වෙන සිබළුන්ට එල්ල කරන මේ ප්‍රහාර ජාත්‍යන්තර නීති යටතේ යුදාපරාධයක් වෙන නිසා ඒ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වලා අදාළ සැකකරුවන් අත්අඩංගුවට අරගන්න කියලා මාලි දේශයෙන් ඉල්ලීමක් කරනවා කියලා ඔහු සඳහන් කළා. ඉතින් ඒ ඉල්ලීම් කෙසේ වුණත් ශ්‍රී ලංකා හමුදාවට නිලධාරීන් දෙදෙනෙක් නැති වුණා, ජීවිත අහිමි වුණා. ඒ වගේම තුන් දෙනෙක් තුවාල ලබලා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා තවමත්.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය විග්‍රහ කිරීමට සම්බන්ධ වීම පිළිබඳව මනෝජ් ජුටිතියාවල ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වුණේ. එහෙමනම් අදට අපි ඔබට ආයුබෝවන් කියමින් සමු දෙන්නේ ලබන සතියේ සඳුදා හමු වීමේ බලාපොරොත්තු වෙන. බොහොම ස්තුතියි, ආයුබෝවන්.
බොහොම ස්තුතියි දිලුක්ෂේ, ආයුබෝවන්.
SBS සිංහල ගුවන් විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සමන් දීමටත්, විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
Enjoy more stories in your language by visiting sbs.com.au.